ගරු බන්දුල ගුණවර්ධන මහත්තුමා විනාඩි 14යි.
ගරු කථානායකතුමනි, අපේ රට නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට COVID-19 වසංගතය නිසා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ වර්ධන වේගය 2020දී -3.6 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙම ඉතිහාසයක් ලංකා ඉතිහාසයේ කිසි දවසක තිබිලා නැහැ. ඒ තුල ඇති වෙලා තියෙන මහා අර්බුදයේ තුල ප්‍රධාන අභියෝග හා අර්බුද තුනකට අපි මුහුණ දෙනවා. එකක්, විශාල වශයෙන් දිගින් දිගටම කඩාවැටුණු රට 2015, 16, 17, 18, 19 කියන වර්ෂවල අඛණ්ඩව පිරිහිච්ච රට COVID-19 වසංගතයෙන් පස්සේ තවදුරටත් කඩාවැටීම නිසා ඒ වැටුණ ආර්ථිකය නැවත ගොඩගන්නේ කෙසේද කියන අභියෝගය තියෙනවා. ඊළඟට දරන්න බැරි ලෙස රාජ්‍ය වියදම් වැඩිවීමත්, එලෙසින් ආදායම් වැඩි නොවීමත් කරන කොටගෙන දීර්ඝ කාලීනව පවතින රාජ්‍ය මූල්‍ය පිළිබඳ දැවැන්ත අර්බුදයක් තියෙනවා. තුන්වෙනුව, රටේ විදේශ විනිමය ඉපයුම් ප්‍රමාණයට වඩා ගෙවීම් ප්‍රමාණය වැඩිවීම කරන කොටගෙන විදේශ විනිමය පිළිබඳ ජාතික අර්බුදයක් තියෙනවා. මෙවැනි ජාතික වශයෙන් විසඳගත යුතු අර්බුදයන්ට මේ ගරු සභාවක් හැසිරිය යුත්තේ හා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ වගකීමෙන් බැහැරව ක්‍රියා කිරීම පිළිබඳ මම මන්ත්‍රීවරයෙක් වශයෙන් කනගාටු වෙනවා. මොකද මීට පෙර ගරු කථානායකතුමනි 1952දී හිටපු ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා රටේ ඉතිහාසයේ ඉතාම දැවැන්ත ආහාර පිළිබඳ අර්බුදයකට අපේ රට මුහුණ පෑවා. රටට සහල් නැති වුණා. සහල් ලබා ගැනීම සඳහා විදේශ විනිමය හොයාගන්න බැරි වුණා. රබර් ඒ කාලේ ප්‍රධාන අපනයනයක්. රබර් අපනයනය කිරීම සඳහා වෙළඳපොලේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවල අපිට මිලක් දුන්නේ. ඒ වගේ අර්බුදයක් ඇති වෙනකොට එවකට රාජ්‍ය නායකයා ලෙස රට පාලනය කළේ දණ්ඩි සේනානායක අග්‍රාමාත්‍යතුමා. ජයා ජයවර්ධන මැතිතුමා තමයි මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ. ආර්.ජී. සේනානායක මැතිතුමා තමයි වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ. සර් ජෝන් කොතලාවල වැනි මහත්තුරු එක්සත් ජාතික පක්ෂයේ එවකට චීනය පෙන්නන්නට බෑ. මොකද කොමියුනිස්ට් පක්ෂයට විරුද්ධයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මේ වශයෙන්. ඒ නිසා ආර්.ජී. සේනානායක මැතිතුමා ඉදිරිපත් කළාම මේ රබර් චීනයට දීලා චීනෙන් අපි හාල් ගෙන්න ගමු කියන යෝජනාවට මේ යෝජනාව කිරීම තුළ එක්සත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් ඇති වුණා. කොමියුනිස්ට්
චීනයට කරු අමාත්‍යතුමා මදක් සමාවෙන්න මේ යෝජනාව ස්ථිර කරන්න අවශ්‍යයි.
ඉස්තර කරන්න ඉතින් කවුද?
ගරු කිරියල්
ඩිපියුටි ස්පීකර් මයි නේම් ෂුඩ් හැව් බීන් කෝල්ඩ්. මම අනුමත කරනවා.
හොඳයි, ඔබතුමා කතා කරන්න.
මගේ අපේ යෝජනාව මම අනුමත කරනවා.
මම කියමින් සිටියේ කථානායකතුමනි, මේ අවස්ථාවේදී ඇතිවෙලා කියන ජාතික අර්බුදයේදී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ SWRD බණ්ඩාරනායක මැතිතුමා, ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි මැතිතුමන්ලත් මේ ගරු සභාව මේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මොකද කරන්න කියලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී පටු දේශපාලන න්‍යාය පත්‍ර අරමුණු වලින් තොරව රටක් වශයෙන් රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ, රටක් වශයෙන් කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියන එක පිළිබඳ තමයි පාර්ලිමේන්තුවේ විවාදය ඇති වුණේ. එතකොට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති මේ වශයෙන් මහජන චීනයට, කොමියුනිස්ට් චීනයට විරුද්ධ වුණා. ඒ අවස්ථාවේදී වෙන විකල්පයක් නැති නිසා චීන ලංකා රබර් රාල් ගිවිසුම අත්සන් කිරීමට මේ ගරු සභාව පක්ෂද විපක්ෂද කියලා අහන අවස්ථාවේදී රට වෙනුවෙන් මේ බෞතරය මේ ගිවිසුමට යා යුතුය කියන යෝජනාව සම්මත කළා. එදා ඉඳන් අවුරුදු 30ක් වෙනකම්, 1982 වෙනකම් චීන ලංකා රබර් රාල් ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක වුණා. දැනට අවුරුදු 70ක් පිරෙනවා. ඒ අවස්ථාවල මේ රටේ රාජ්‍ය නායකයෝ, ආණ්ඩු පක්ෂ විපක්ෂ මේ රට පිළිබඳ එවැනි වගකීමකින් තමයි කටයුතු කරලා තිබෙන්නේ. මේ තියෙන අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හදාගත් අර්බුදයක්වත් ආණ්ඩුවේ අසමත්කමවත් අකාර්යක්ෂමකමවත් නෙවෙයි. මම කැමති කියවන්නට 1900 මීට අවුරුදු 45කට පෙර ගරු රොණින්දමෙල් මහතා මේ ගරු සභාවේදී කර තියෙන ප්‍රකාශය 1974 සහ 75 වෙළඳ හිඟය පිළිවෙලින් රුපියල් 126.30 ලක්ෂයක් 42.10 ලක්ෂයක් විය. ඒ ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළඳ හිඟයයි. වෙළඳ හිඟියත් විදේශ ණය සඳහා අධික පොලී ප්‍රමාණයක් නිසා ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟිය ඉහළ මට්ටමක පැවතුණි. විදේශ ණයවල ප්‍රාග්ධනය ආපසු ගෙවීම පමණක් 1971 රුපියල් 9.60 ලක්ෂයක සිට 1976 23.30 ලක්ෂය දක්වා වැඩි විය. පසුගිය හස්වතර තුළ විශාල විදේශ සම්පත් පරතරයක් ඇතිවීම මේ සාධකයේ බලපෑ ඇත. මේ ගෝඨාභය රාජපක්ෂ නිසාද? මේ අපේ ආණ්ඩුවන් හින්දාද? මේ එවකට මුදල් ලැබති රොණීද මෙල් මහතා මේ ගරු සභාවට ඇවිල්ලා එදා කියන්නේ 70 ගණන් වල ඇතිවෙච්ච වෙළඳ හිඟය, 70 ගණන් වල ඇතිවෙච්ච ගෙවුන් ශේෂ අර්බුදය, 70 ගණන් වල ඇතිවෙච්ච විදේශ ණය අර්බුදය. මීට අවුරුදු 50කට ඉස්සෙල්ලත් මේකයි තිබුණ ප්‍රශ්නේ. ඊළඟට 70 ගණන් වලින් පස්සේ අපි 1989 මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මංගල කතාවේදී මම කියලා තියෙනවා 1988 වන විට භාණ්ඩ නිර්යාත ආදායම භාණ්ඩ ආයාත වියදම අතර වෙනස අවාසිය ඍණ 10,24,210 දක්වා වැඩි වෙලා තියෙනවා. වෙළඳ වශයෙන් වැඩිවීම පමණක් 7,000කින් වැඩි වෙලා වෙළඳ ගිණුමේ අවාසිය ඇති කරගෙන තිබෙනවා. සම්ප්‍රදායිකව භාණ්ඩ වැඩියෙන් නිර්යාත කරන ලබන රටක නිදාස් රට ඇතුළත විශාල භාණ්ඩ ලෙස එවකට ඉඩ දෙනකොට මේ රටේ අප මූණ දෙන වෙළඳ හිඟයෙන් අපිව බේරගන්න පුළුවන්කම ලැබිලා නැහැ. මේ 1989 මේක හැමදාම මේ රටේ මේ ගරු පාර්ලිමේන්තුව උත්තරීතර සභාව රටේ තියෙන ප්‍රශ්නේ නිසි ලෙස අවබෝධ කරගෙන ඒ සඳහා විසඳුම් දෙන්න උත්සාහ කළ නැතිකම තුළ මේ සරල වෛරයෙන් මුසපත්ව කරන සටන් පාට දේශපාලනය තුළ ජාතික අර්බුදයේ වහගෙන ඉඳලා එය බිත්තියට හේතු වෙනකොට ඒ පිළිබඳ වරද කවුරු හෝ පිට පැටවලා ඒ වෙනුවට තමන්ට බලය આવොත් ඒ කරනවා කියන්නේ පට්ටපල් බොරුවක් කියන එක අපි රටේ ජනතාව වෙනුවෙන් තේරුම් ගත යුතු වෙනවා. මේ සඳහා සාධනීය පියවරක් එවකට 2001 අග්‍රාමාත්‍ය මේ තියෙන අර්බුදයේ විසඳන්න රනිල් වික්‍රමසිංහ මහතා ගත්තා. ඒ ගත්ත ක්‍රියාමාර්ගය තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවා. ඒ පනත ගෙනාලා කිව්වේ මොකක්ද? රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත 2003 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ ගරු සභාවට ඉදිරිපත් කළා. කිව්වේ ඉතිහාසයේ පුරාම ඇතිවලා තියෙන මේ දෙවන්ත අර්බුදයෙන් රට ගොඩ එන්න නම් මේ රටේ රාජ්‍ය වියදම් කළමනාකරණය කරන්න ඕනේ. ඒ සඳහා පනතේ විධිවිධාන සකස් කළා. 2006 වෙන විට මේ පනතේ කියලා තියෙනවා රටේ ජාතියේ ණය බර 160ට අඩු කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ. ඒ වගකීම නිසි ලෙස මේ පනතේ මුද්‍රණය කළ ඉදිරිපත් කළ රටට මේක කළාම ඒ යටතේ රාජ්‍ය වියදම් තාර්කික කළ කපා හැරීමත් රාජ්‍ය ආදායම් වර්ධනය කිරීමත් අයවැය පරතරය සාධාරණ ධනදේශීය නිෂ්පාදනයෙන් පහට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමටත් අවශ්‍ය නීතිමය විධිවිධානය මේ පාර්ලිමේන්තුවෙන් සැලැස්වුවා. ඊට පස්සේ කිව්වා මේ ණය ගැනීම අපදීම පිළිබඳ උපරිම සීමාවන් ඇත්ත වෙච්ච දේ අහගන්නකෝ. ගරු වැදගත් මන්ත්‍රීවරයෙක් ලෙස මේ ගරු සභාවට තමුන් වහන්සේලා එවලා තියෙන්නේ මේ ගැලරියක ඉන්න කෙනෙක් එවන විදියට නෙවෙයි. මේ පාසලකට ගිය අධ්‍යාපනයක් ලැබපු වැදගත් මිනිස්සු ඉතිහාසයේ පුරා මේ ගරු සභාවේ ඉඳලා තියෙනවා ජාතික අර්බුද වලට විසඳුම් සොයන්නේ. දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව පක්ෂවල නායකයෝ එවැනි දැනුවත්කමකින් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ දේශපාලනේ නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් කේන්තියන් නෙමෙයි තමුන්හන්සේලා අපි ලැජ්ජ වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවක් වශයෙන් රටේ මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තියෙනකොට අහන්න ඕනේ ඇයි නෑ ඉක්ෝන් කියන්නේ දවස ගානේ වෙනස් වෙන එකට ඒක ඉගෙන ගත්තේ නෑනේ මේ මගේ ගෝලයා පුදුම වැඩන්නේ. ඒ කාලේ එවින් පීෂර් කියලා තියෙනවා MV සමානයි PT කියලා. මේ අහගන්න ඒ කාලේ කියලා තියෙනවා මේ මුදල් ප්‍රවාහන වාදය කියලා අවින් පීෂ කියලා තියෙනවා MV සමානයි PT කියලා. දැන් ඉන්න ආර්ථික විද්‍යාඥයෝ ඒවා පිළිගන්නේ නැහැ. ආර්ථික විද්‍යාව කියන්නේ දවස ගානේ වෙනස් වෙන විෂයක්. අලුතෙන් දේවල් හොයාගන්නවා. ඒ කාලේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබුණේ නැහැ. දෙවැනි ලෝක යුද්ධෙට ඉස්සෙල්ලා. ඒ කාලේ SDR කියලා ජාතියක් තිබුණේ නැහැ. ඒ නිසා අලුතෙන් හිතන්න මේ සම්පූර්ණ රට 2015 16 17 18 19 විනාශ වුණා කියලා පිළිගන්න. ඒ විනාශය ලේසි පාසුවෙන් නැති කරන්න පුළුවන් විනාශයක් නෙමෙයි. තමුන්නාන්සේලාගේ කාලේ ඩොලර් තෙල් මිල අඩුවීම නිසා පමණක් 2015 16 17 අවුරුදු තුනේදී ඇමරිකානු ඩොලර් බිලියන 5ක් තිබුණා. තමුන්නාන්සේලා දන්නේ නැහැ. රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස දිගටම බැංකුවට උපදෙස් දීලා සල්ලි ටික පිච්චුවා. පුච්චපු සල්ලි ප්‍රමාණය කොච්චරද කියලා වෙල ගණන් හදලා නැහැ තමුන්නාන්සේලා. බදු අයින් කළා. රත්තරම් වෙනම
ජාවාරම් විනාඩි 2යි.
ඇමරිකානු ඩොලර් බිලියන 1ක්
විනාඩි 2යි තව
විනාශ කළා. මේ රත්තරන් ගෙනාලා ස්මගල් කරන්න. ඊළඟට ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා නැහැ. පිළිගන්න මේ රටේ ලංකාවේ කිසිම රජයක් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 13ක් අරන් තියෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න. එහෙම කරලා නැහැ. රටක් විනාශ කළා. ඒ රට විනාශ කළාට පස්සේ මේකට උත්තරේ හොයන්න බෑ තනි පක්ෂයකට. ඒ නිසා තමයි මේ ගරු පාර්ලිමේන්තුව මේ වගේ ජාතික ප්‍රශ්නයකදී ජාතික වශයෙන් 77 මෙහෙම වෙලා තියෙනවා නම් 89 වෙලා තියෙනවා නම් 90 ගණන් වල වෙලා තියෙනවා නම් මේක ජාතික අර්බුදයක් ලෙස දකින්න කාටත් අරන් ඉවෙලා මේක කරන්න බෑ. තමුන්නාන්සේලා ගත්ත ණය ස්වෛරීත්ව බැඳුම් කරවල 2029 වෙනකන් ඔව් මොන විසුද දන්නවනම් ඔහොම ගියයි දන්නවනම් වගේ ඇසිරෙයි මහත්ෙක් වගේ ඇසිරෙන්න එපෑ වගේ ඇසිරලා හරියනවාද අර්බුදේ දන්නවනම් අර අර්බුදේ දන්නවනම් වගේ නෙමෙයි. ඒක තමයි කියන්නේ පිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සෝ වුණත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියලා එදා කියලා තියෙනවා. ඒ නිසා පිස්සෝ වගේ හැසිරෙන්න එපා. මේ ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් විදියට හැසිරිලා මේ 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 වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මෙහෙම නායකයෝ මෙහෙම නායකයෝ ඉන්නවද? මේ මේ මේව නායකයෝද? මේ මේ නායකයෝද? පුරුදු වෙන්න රටක පාර්ලිමේන්තුවක් වැදගත් විදියට යොදා ගන්න. පාර්ලිමේන්තුවක මිනිසුන්ට බණින එකට අතිරේක ජාතියක් ප්‍රශ්නකට මූණ පාලා තියෙනකොට අසරණ මිනිස්සු. ඒ මිනිස්සු රටට එවල
නායකතුමනි.
ඔව්.
යෝ යතන්තු දැන් පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරිය තුලට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොත් 87ක් ලබා දීලා තියෙනවා. ඒ 87 ගිල බැලුවා. හැබැයි ඒ 87 පිටු 69800ක් තියෙනවා. ඉතින් අපි කාටවත් ඒ පොත ගෙදරගෙන යන්න බෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කතානායකතුමාගෙන් ඉල්ලලා මේක අපිට සොෆ්ට් කොපි එකකින් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. නැත්නම් ඒක කියවන්න අමාරුයි.
ඔබතුමා කතා කරන්න.
අනේ සහෝදරයා. මේ
අමතුමා අවසන් කරන්න.
මම තමුන්හන්සලාගෙන් කාරණිකව
ඉල්ලනවා. ගරු අමතුමා අවසන් කරන්න.
අපි මේ මම මේකේ වැදගත් කරුණක් කියන්න
ඕන. අවසන් කරන්න.
ඇයි මට එක කරුණක් කියන්න දෙන්න. ඇයි මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ අපිට රාජ්‍ය ණය 160 මට්ටමට ගේන්න බැරි වුණේ? ඇයි අපිට රටේ අයවැය පරතරයේ දලදේශීය නිෂ්පාදනයේ 105% අඩු කරන්න බැරි වුණේ? මේ පනත සම්පූර්ණයෙන් අදෘශ්‍යමාන එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විසින් මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම තිබුණ බලය වෙනස් කිරීම සඳහා අවශ්‍ය කරන ආකාරයට මේ පනත සංශෝධනය කළා. කරලා තමුන්ට ඕන විදියට රාජ්‍ය බලය පාවිච්චි කරලා ඒ නිලධාරියා විසින් මේ සියල්ල සම්පූර්ණ විනාශයක් කරා ගෙනිච්චා. ඒක තමයි ඇත්ත.
අවසන් කරන්න.
ඇයි 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට මේ පාර්ලිමේන්තුවට දුවන්න බැරි වුණේ? ඒක නිසා ඒ අදුර්ශමාන සරුව බලධාරීන් විසින් කරනු ලැබුවා වූ විනය තමයි මේ පරිසම් දීලා තියෙන්නේ. ඒක නිසා අපි පාර්ලිමේන්තුවක් විදිහට මේ පිළිබඳ දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව කවුරු ආණ්ඩුව ගත්තත් මේ අර්බුදයට මොකද්ද හෙට දෙන විසඳුම කියන එක පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් හදාගන්න එකට එකතු වෙලා වැඩ කරන්න නිකන් බොරුවට දෙමේ අවලාද නගමින් ඉඳීමෙන් කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැති බව සඳහන් කරමින් මගේ වචන කීපෙම මෙහි සමාප්ත කරනවා.
ස්තුතියි. ගරු ලක්ෂ්මන් කිරියල්ල වැඩසටහන විනාඩි 7යි.
විනාඩි 7යි සර්.
විනාඩි 7යි.
ගරු නියෝජ්‍ය කතා නැගතුමනි, අපේ හිතවත් බන්දුල ඇමතුමා ඉතිහාසය ගැන කතා කෙරුවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට රැස් වෙන්නේ මේ කාලීන ප්‍රශ්නවලට උත්තර. කාලීන ප්‍රශ්නවලට උත්තර එතුමාගෙන් තිබෙන්නේ නැහැ. අන්න ඒක තමයි වැදගත් දේ. කාලීන ප්‍රශ්නවලට උත්තර නැහැ. ඇත්ත වශයෙන්ම ගරු නියෝජ්‍ය කතා නැගතුමනි, අද මේ රටේ මිනිස්සුන්ට කොයි පැත්තකින්වත් සාහනයක් නැහැ. ඉන්ධන වේවා, විදුලිය වේවා, ජීවිතයේ ප්‍රශ්න වේවා, කෝවිඩ් ප්‍රශ්න වේවා, ගොවියන්ගේ ප්‍රශ්න, පාසල් ළමුන්ගේ ප්‍රශ්න, කොයි පැත්තකින්වත් ජනතාවට සාහනයක් නැහැ. ඒ වගේම මේ අධිකරණය, ඔබතුමා දන්නවා ජනතාවගේ අධිකරණ බලය තමයි පාර්ලිමේන්තුව විසින් උසාවිය වලට පවරන්නේ. ජුඩිෂල් පවර් ඔෆ් ද පීපල් විල් බී ට්‍රාන්ස්ෆර්ඩ් බයි පාර්ලිමන්ට් ටු කෝර්ට්ස්. එතකොට මේ අධිකරණය කටයුතු කරන ආකාරය, අධිකරණය කිව්වම අධිකරණය විතරක් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ඒ සියලු ආයතන කටයුතු කරන ආකාරය ගැන අපිට අයිතියක් තියෙනවා කතා කරන්න. දැන් කාඩිලන් උන්නාසය කියලා තියෙනවා පාස්කු විඳිතයන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. එතකොට අපි පාර්ලිමේන්තුවක් හැටියට ලැජ්ජ වෙන්න ඕන කාඩිලන් උන්නාසය කියනවා නම් විඳිතයන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. අපි පාර්ලිමේන්තුවක් හැටියට මොකද්ද කරන්නේ? මොකද්ද විකල්පේ? මට මතකයි එදා 1989 සිද්ධ වෙච්ච යම් යම් දේවල් වලට ආණ්ඩුවේ උත්තරයක් නැති වුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ගියා ජනීවා. ජනීවා ගිහිල්ලා ඉදිරිපත් කළා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධාන නීති රීතියල තියෙනවා. ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කාඩිනල් උන්නහසයට වෙන විකල්පයක් නැහැ. මේක ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා අපේ රටේ කීර්තියට විශාල හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඇයි අපි පාර්ලිමේන්තුවක් හැටියට මේ විඳිතයන්ට යුක්තිය ඉෂ්ට කරන්න යම් කිසි වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න නැත්තේ? අපේ රටේ ප්‍රශ්න විසඳන්නේ නැත්නම් ජාත්‍යන්තරයට යන්නේ එක සාධාරණයි. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ආදර්ශයක් දුන්නා. ඉතින් පාර්ලිමේන්තුවක් හැටියට අපි මොකද්ද කරන්නේ? මොකද ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව තමයි උසාවියට දෙන්නේ. ඒතර අධිකරණේ ඒ වගේම පොලිසියෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් යුක්ති ඉෂ්ට වෙන්නේ නැත්නම් අපි මොකද්ද කරන්නේ? මම හිතන්නේ පාර්ලිමේන්තුවක් හැටියට අපි මේකට උත්තරයක් දෙන්න ඕන. එතකොට මේ මාසේ තව දවස් කීපකින් ජිනීවා මානව හිමිකම් කවුන්සලය එනවා. අපිට තියෙන ප්‍රශ්න වලට අමතරව ජීවතාවේ යෝජනාවක් සම්මත වුණා. දැන් අපේ රට ගරු නියෝජ්‍ය කතා කරගෙනදී අසූචි ගහන රටක් හැටියට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. අපි ලැජ්ජ නැද්ද? අපි අපේ සංස්කෘතිය ගැන කතා කරනවා, අපේ ඉතිහාසය ගැන කතා කරනවා. නමුත් මේ සැරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මාධ්‍යවේදීන්ගේ අසූචි ගහන රටක් හැටියට තමයි අපි ප්‍රසිද්ධ වෙන්නේ. මේවද සෞභාග්‍ය දැක්ව තිබ්බේ. සම්පූර්ණයෙන්ම අපේ රට ඉතාමත් භයානක අන්තරකට පත් කරලා තියෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, ඊයේ අර පාස්කු ප්‍රහාරයේ විලුම් ගණනාවක් පාර්ලිමේන්තුවට බාර දුන්නා. මේ විලුම් දෙන්න තිබ්බේ අවුරුද්දකට කලින්. දැන් විලුම් දීලා බලනකොට දැන් ඒක දෙන්න ඕන නඩුව දාන්න කලින්. දැන් නඩු දාලා විත්තිකාරය නිදහස් වෙනවා. දැන් වෙලුම් වලින් මොනවද මේක? නඩුවට නඩු දාන්න කලින් අපිට දුන්නා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක කියවලා මේ පාර්ලිමේන්තුවේ යම් යම් අදහස් ප්‍රකාශ කරනවා. නඩුවත් ඉවරලා විත්තිකාරයත් නිදහස් වෙලා ඉන්න අවස්ථාවක තාඩිල උන්වහන්සේ කියනවා අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා. එවැනි අවස්ථාවක මේ
විනාඩි දෙකයි
මේ වෙලුම් මොන වටද? ඇත්ත වශයෙන්ම මම කතානායකතුමාට කියන්න හිටියේ මේකේ වටිනාකම තියෙන්නේ බෝතල් කාරයෙකුට විතරයි. බඩුවෝ තන්නේ විතරයි. මේකේ කිසිම වැඩක් නැහැ. මේ වෙලුම් දෙන්න තිබ්බේ අවුරුද්දකට කලින්. මේක මේ ඇඟ බේර ගන්න කරපු එකක්. අපි ඉල්ලපු කාලේ දුන්නේ ඔක්කොම ඉවුරෙන් පස්සේ අර අස්පය පැනලා ගියයින් පස්සේ ස්ථානයේ දොර වහන්න හදනවා. ඇඟ බේර ගන්න කරපු වැඩක්. දැන් මේක වැඩක් නැහැ. මොකද නීතිපතිවරයා ගරු නියෝජ්‍ය කතාවේ නීතිපතිවරයා ජනාධිපති කොමිෂන් වාර්තාවේ 90 නඩු දාන්නේ නැත්තම් ආණ්ඩුව තෝරා බේරාගෙන නඩු දාන්නේ. සමහර කට්ටියකට දානවා, සමහර කට්ටියකට දාන්නේ. ආණ්ඩුවට හිතවත් කට්ටියට නඩු දානවා, ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට නඩු දානවා. තෝරා බේරාගෙන කරන්නේ එහෙම කරන්න බෑ. අන්න ඒ නිසා මේ වෙලුම් ප්‍රමාද වෙලා අවුරුද්ද ප්‍රමාද කරුවා. මේක කලින් දුන්නනම් අපිට මේ කියවලා අපිට නිදි ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වගේම මම රජයට කියනවා මේ රට විනාශ කරන්න නැතුව මේ මැතිවරණයක් තියන්න. දැන් හිටිය ඇති ආණ්ඩුවට ප්‍රශ්න වලට උත්තර නැහැ. ගරු නියෝජ්‍ය කතා නැහැ තුමනි. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණයින් පස්සේ ප්‍රාන්ත මැතිවරණ වට තුනක් තිබ්බා. දැන් මේ තුන්වෙනි එක පෙබ්‍රවාරි මාසේ තියෙනවා. මොකද ඕනම රටක අවුරුදු දෙකෙන් දෙකට මොකක් හරි මැතිවරණයක් එන්න ඕන. එතකොට දැන් මේගොල්ලෝ මේ
කාලය අවසන්.
හරි කාලය
අවසන්.
ගරු කතාරයාගේ තුමනි
අවසන් කරන්න.
ආණ්ඩුවට උත්තර නැත්තම් මැතිවරණයක් ඇරෙන්නේ වෙන මොකද්ද? ආණ්ඩුවට උත්තර තියෙනවද? අද රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර තියෙනවද? උත්තර තියෙනවනම් රට පාලනය කිරුවට කවන්නේ. උත්තර නැති උනා මොකද්ද කරන්නේ?
අවසන් කරන්න.
අන්න ඒකයි කල්පනා කරන්න ඕන. උත්තර නැහැ. අන්න එමණි සා
අවසන් කරන්න.
මේ අවස්ථාවේදී මම කියනවා නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්නේ පොඩ්ඩක් අහගෙන ඉන්න සාවධානව. මම කියන්නේ බලේ ඉන්න ආණ්ඩුවට ප්‍රශ්න වලට උත්තර තියෙනවා නම් රට පාලනය කිරුවට කමන්නේ. දැන් උත්තර නැහැ නේ.
අවසන් කරන්න මං.
උත්තර නැහැ. අපි හතේ නිවුස් එක දැක්කාම මට හිරා හැදෙනවා. ලයිට් කපන වෙලාව කියන්නේ විදුලි බලය මැතුමා. මොකද මේ ආණ්ඩුව ලයිට් කපන වෙලාව කියන්නේ විදුලි බලය මැතුමා.
අවසන් කරන්න.
මේක ආණ්ඩුවක්ද?
අවසන් කරන්න.
මේක ආණ්ඩුවක්ද?
හොඳයි.
විදුලිය කපනෑමදි.
අවසන් කරන්න. ඔබතුමා කාලය අවසන්.
එතකොට සංවර්ධනය ගැන කතා කරනවා. සිමෙන්ති කොට්ටේ රුපියල් 2000යි.
ඔව්.
මොන සංවර්ධනයේද?
අවසන් කරන්න.
අන්න එම නිසා මට තවත් කාරණා උඟක් තියෙනවා. නමුත් අපේ ෆීල් මාෂල් තුමත් කතා
කරන්න
ඉන්නවා. මට වෙලාව ලබා දීම ගැන ස්තුතිවත් වෙනවා.
ස්තුතියි. ගරු SP ශානායක මැතිතුමා විනාඩි 14යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලක්ෂ්මන් ක්‍රියල්ල මන්ත්‍රීතුමා, අපේ මේ කාදිලල් තුමාගේ ප්‍රකාශය පිළිබඳව කතා කරමින් ඒකට පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් දෙයක් ගැන කිව්වනම් තමයි හොඳ. ඒක උත්තරයක් ඕන කියන්නේ නැතුව ඒ තුනම පළපුරුදු දේශපාලඥ කෙනෙකුට උත්තරේ කිව්වනම් තමයි හොඳ. ඒ ගැන මම වෙනම කියන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව කල්තබන යෝජනාව නිකන් මට පේන්නේ මේ විපක්ෂය ගැන කරගන්න සංවිචනයක් වගේ. දැන් මේක කියනවා මේ රාජ්‍ය අසමත් රටක් බවට මේ රට තල්ලු කරගෙන යනවා කියන. නියෝජ්‍ය කතානායකතුමනි, 2007 2008 2009 වෙනකොට මේ ලෝකයේ විශාල මූල්‍ය අර්බුදයක්, විශාල ආර්ථික අර්බුදයක්, විශාල ආහාර අර්බුදයකුත් එක්ක අපි යුද්ධයටත් පැටලුණා. 2009 වෙනකොට අපි යුද්ධය අවසන් කරා. ආර්ථිකය පහළටම කඩාවැටලා තිබ්බේ. හැබැයි 2010 වෙනකොට අපේ රටේ ආර්ථික සංවර්ධනය 8%ට ගියා. ඊට පස්සේ 8.4%ට ගියා. 2012 වෙනකොට 9.1 වුණා. 2013 ටිකක් ආපහු අඩු වුණා. ඊට පස්සේ 7.1% වුණා 2014. 2015 7.1% වුණා. මේ කාල සීමා තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ ලංකාවේ ආර්ථිකයේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච කාලේ. මේ රටේ දුප්පත්කම 18% වගේ තිබ්බ එක මේක 6%ට ආවා. මේ රටේ රැකියා වියුක්තිය 22% වගේ තිබ්බ එක 4%ට ආවා. මේ දකුණු ආසියාවේ අපි වේගයෙන්ම සංවර්ධනය වෙන රට බවට පත් වුණා. 2012 වෙනකොට අපි ලෝකයේ දෙවනියට වේගයෙන්ම සංවර්ධනය වෙන රට බවට පත් වුණා. දැන් 2015 පස්සේ මොකක්ද වුනේ? ඒක පාටම 4.6%ට කඩාගෙන වැටුණා. ඊට පස්සේ 4.3%ට කඩාම් වැටුණා. ඊට පස්සේ 3.6%ට කඩාම් වැටුණා. ඊට පස්සේ 2.3%ට කඩාගෙන වැටුණා. මේක නෙවෙයිද මේ අසමත්කමේ ආරම්භය? දැන් විශාල මුදල් අල්බුදයක් තියෙනවා කියන කාරණේ මේක ඇත්ත. හැබැයි මේක පටන් ගත්තේ කොහෙන්ද? නියෝජ්‍ය කතානායක තුමනි, පහුගිය යහපාලන රජයේ කාලේ විදේශ වෙළඳපළට ගිහිල්ලා ස්වෛරී බැඳුම් කරවලින් $13,13,000 අරගත්ත හිරවිල්ල නෙවෙයිද මේ හිරවිල්ල? දැන් ඒ වෙලාවේ හම්බන්තොට වරාය විකුණලා $10,104,000 ගත්තා. නියෝජ කතරනායකතුමනි, එක සතයක් මේ සංචිතවලට ගියාද? මේ වරාය විකුණලා ගත්ත සල්ලි වලින් මේ රටේ විදේශීය සංචිතවලට මේ මුදල් ගියාද? ස්වෛරීත්ව බැඳුම් කරවලින් කවදාවත් නැතුව විදේශ වෙළඳපළට ගිහලා මේ තරම් මහා ණයක් ගත්තම රට හිර වෙනවා තමයි. මේ හිරවීම ඇතිකරේ, මේ මහා අපරාධය ඇතිකරේ යහපාලන රජය. මේක පිළිගන්න පොඩි මුදලක් නෙවෙයි. $13,13,000 කිව්වම ඒක පුංචි මුදලක් නෙවෙයි. මේ මුදල තිබ්බනම් අද මේ ප්‍රශ්න සේරම ඉවරයි. හැබැයි ඒක ගෙවන්න වෙලා තියෙනවා මේ රජයට. දැන් මේ යෝජනාවෙම කියනවා වසංගත කළමනාකරණයෙන් අසමත් වුණා. දැන් මොකද්ද උනේ? වසංගත කළමනාකරණයෙන් අපි අසමත් වුණාද? වසංගතේ පටන් ගත්තම පළවෙනි රවුමේ අපි ලෝකයේ දෙවැනි උනේ එක ලකුණකින් චීනයට විතරයි. අපි ලෝකයේ දෙවැනි තැනට වසංගතේ පාලනය කරගත්තා. එක කරේ මේ ආණ්ඩුව නෙවෙයිද? වසංගතේ අසමත් උනේ කොහොමද? දෙවැනි තුන්වැනි රැලි කවුද ගුරු පොකුර හැදුවේ? අපිද? කවුද සෞඛ්‍ය සේවා පොකුර හැදුවේ පාරට ගත්තේ? කවුද ගොවියෝ පාරට ඇදලා අරගෙන ගොවි පොකුර හැදුවේ? වසංගතය හිතාමතා මේ ආණ්ඩුවේ බුරුල තේරුම් අරන්, මේ ආණ්ඩුව දුන්න ඕනවාට වඩා බුරුල තේරුම් අරන් මේක විනාශ කරේ මේ විපක්ෂේ නෙවෙයිද? අද වෙනකොට මොකද තත්ත්වේ? අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා, ලෝකයේ වෛද්‍ය විශේෂඥයන් කියනවා මේකට උත්තරේ එන්නත් කරන්නේ කියලා. අපි කොහෙද ඉන්නේ? එන්නත් කරන්නේ පැත්තෙන් අද අපි ලෝකයේ පළවෙනි රටවල් 7-8 අතරට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා නෙවෙයිද මේ සංචාරකෝ වැඩියෙන් එන්න පටන් අරන් තියෙන්නේ? ඒ නිසා නේද ඇඟලුම් කර්මාන්තශාලාව ආයේ පණ ගහලා ඉස්සරහට යන්නේ? ඒ නිසා මේ වසංගත කළමනාකරණය හරියටම කරපු
අද වෙනකොට වසංගත කළමනාකරණයේ එන්නත් කරන්නේ හරියටම ලෝකේ මහ බලවතුන් තරා ඉස්සරහට ගිය රටටද මේ චෝදනාව කරන්නේ. විපක්ෂයේ අයට මේ වගේ වෙලාවක ආණ්ඩුවට උදව් කරලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ආධාර කරන්න තියෙද්දී ගුරුවරු පාරට ඇද්දා, සෞඛ්‍ය සේවකයෝ පාරට ඇද්දා, ගොවියෝ පාරට ඇද්දා. ඇදලා මේ පොකුරු හැදුවේ නැද්ද? එස කවුද ෆීල් උනේ? කවුද අසමත් උනේ? දැන් කාබනික නාඩගම ගැන කතා කරමු. ඒකත් හරි හොඳයි. මේ හරිත ගොවිතැනක් පිළිබඳව, වසවිස නැති ගොවිතැනක් පිළිබඳව අපි මෙහි කතා කරනකොට ඒ පිළිබඳව මහා මහා විකාර සංවාදයක් හටේ ඇති වෙච්ච බව මම පිළිගන්නවා. රසායන පොහොර ගැන, රසායන බෙහෙත් ගැන, ඒ වගේම රටේ තියෙන පිළිකා රෝග, වකුගඩු රෝග වගේ දේවල් ගැන මහා විකෘති සංවාදයක් ගිය බව මම දන්නවා. හැබැයි මේ වෙලාවේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි COP26 සමුළුව පටන් ගත්තේ. ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ මහා ලෝක පරිසර සමුළුව පටන් ගත්තේ ඔය ඔක්තෝබර් 31. මේ සමුළුවට මහා පරිසර විද්‍යාඥයන් මහාචාර්යවරු වාර්තා 14,000ක් හැදුවා කණ්ඩායම් හැටියට. මේ 14,000ම එකතු කරලා මහාචාර්යවරු 9 දෙනෙක් පිටු 4000ක වාර්තාවක් හදලා මේ සමුළුව ඉදිරියේ තිබ්බා. අපේ ජනාධිපතිතුමත් ගියා. මොනවද මේ සමුළුව ඉදිරියේ තියලා කිව්වේ? මේ මිහිකත, මේ භූමිය සත්‍යන්ත සාකරණ වලට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන තව ඉතාම කුංචි පටුවංගයි. එනිසා ප්‍රමාද නොකර, කල් නොදමා, නිදහසට කරුණු කියන්නේ නැතුව ඒ පාරේ ගිහිල්ලා මොකද්ද කරන්න කිව්වේ? පොසීල ඉන්ධන වලින් ඉවත් වෙන්න කියලා. මොනවද පොසීල ඉන්ධන කියන්නේ? ගල් අඟුරු, ගෑස්, ඩීසල්, පෙට්‍රල්, ඒවල අතුරු නිෂ්පාදන හැටියට තියෙන රසායන බෙහෙත්, රසායන පොහොර. මොකද්ද මුළු ලෝකේ රාජ්‍ය නායකයන් එකතු වෙලා ගත්ත තීන්දුව? 2030 වෙනකොට අපි 50%කින් අයින් වෙනවා, 2050 වෙනකොට අපි සම්පූර්ණයෙන් අයින් වෙනවා. දැන් මේකට නේද මේ කියන්නේ නාඩගම කියලා? මේකට නේද මේ නාඩගම කියලා කියන්නේ? ඒක ක්‍රියාත්මක වීමේදී නොයෙකුත් දුර්වලතා ඇති වුණා. නමුත් මේ ඇත්ත தත්ත්වය පිළිබඳ අවබෝධයක් නැද්ද? ලෝකේ වෙන දේවල් ගැන කියවන්නේ නැද්ද? කොප් සමුලේ අන්තිම වார்த்தාව බැලුවත් නැද්ද අඩුම වශයෙන්? මේ ලෝකේ කොහටද යන්නේ? මේ එකම මේකේ කියනවා විජේත සංසිත ඩොලර්. විජේත සංසිත ඩොලර් හිංගිය ගැන කතා කරා. නියෝජ්‍ය කතානායකතුමනි, කවුද මේ අපරාධය කරේ? අපේ තිබ්බ විදේශ සංසිත වලට අඩුම වශයෙන් අර හම්බන්තොට වික්ක ඩොලර් බිගෙන 1400 දැම්මන්. එහෙම නැත්තම් වෙළඳපළට ගිහිල්ලා ණයට ගත්ත ගිනි පොලියට ඩොලර් මිලියන 13,000 ඩොලර් මිලියන 5,000ක් ගෙනල්ලා මේ අපි විදේශ සංචිත වලට දැම්මනම් මේ අපරාධය වෙන්නේ නෑ. ඉතින් මේ දුගෝටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා මේ පැත්තට හැරෙනකොට කොවිඩ් වසංගතය ආවා. පළවෙනි වටේ එක හරියට පාලනය කරා. රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. රටේ නිෂ්පාදන වැටුණා. අපේ ආදායම් සියල්ල කඩාගෙන වැටුණා. හැබැයි දැන් ගිවන්න මේ තියෙන්නේ මොනවද? මේ විවෘත වෙළඳපළට ගිහිල්ලා ගත්ත මේ ස්වෛරීත්ව බැඳුම් කොරහරා ගත්ත ඩොලර් මිලියන 13,000 නෙවෙයිද? මේ කවුද මේ අපරාධය කරේ? මේක ඇත්තටම ආණ්ඩුවේ විපක්ෂයේ අද ස්වයං විවේචනයක් කියනක මම කියලා කිව්වේ ඒකයි. මේ අතර පාස්කු ප්‍රහාරය ගැන කියන ලක්ෂ්මන් කිරියල්ල අපේ මන්ත්‍රීතුමා අපේ කාදිනල් තුමාගේ ප්‍රකාශයත් ගැන කියලා මේකට වහා උත්තරයක් ඕන කියලා කිව්වා. දැන් මේ පාස්කු ප්‍රහාරය මේ රටේ අනාරක්ෂිත බවත් එක්ක
ඇතිවෙච්ච මේ පාස්කු ප්‍රහාරයේ මුල මොකක්ද?
තවත් විනාඩි දෙකයි.
නියෝජ්‍ය කතානාද මේ පාස්කු ප්‍රහාරයේ මුල වෙන මොකක්වත් නෙවෙයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන. මොකද ඒකෙන් කරේ? ඒකෙන් කරන්න ගියේ අගමැති අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා JR කරලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විලියම් ගොපල්ලව කරන්න. මේකනේ ඇත්ත ඕනකම තිබ්බේ. එක පැත්තකින් මහින්ද රාජපක්ෂ අයින් කරලා, අනිත් පැත්තෙන් ගෝඨාභය අයින් කරලා, අනිත් පැත්තෙන් බැසිල් අයින් කරලා, හත පැත්තකට තල්ලු කරලා, අනිත් පැත්තෙන් මෛත්‍රී ජනාධිපතිතුමා අංගලලා විලියම් ගොපල්ලව තැන තියලා රනිල් ගෙනල්ලි කරලා ගිහිල්ලා JR ජයවර්ධනගේ තැන තියන. මේකෙන් ඇතිවෙච්ච අවුල නෙවෙයිද මේ? මොකද උනේ? ශ්‍රේෂ්ඨාධිකරණය වගන්ති 9ක් පැත්තකට දාලා යන්තම් මෛත්‍රී ජනාධිපතිතුමා බේරුවා. හැබැයි මේ අවුලෙන් මොකද උනේ? අගමැති ජනාධිපති පොරයක් ආවා. මේ අවුලෙන් මොකද උනේ? පොලිසිය දෙකට බෙදුනා, බුද්ධිංශ දෙකට බෙදුනා, ආරක්ෂක අංශ දෙකට බෙදුනා. අගමැති එක පිලක් ගත්තා. ආරක්ෂක මණ්ඩලයට හරියට රැස් වෙන්න බැරි වුණා. රට අනාරක්ෂිත වුණා. නවසීලන්ත ප්‍රහාරයේ මුස්ලිම් වරුන් තෙල්ල වෙච්ච ප්‍රහාරයට පලිගන්න හිටපු ISIS අතරවාදීන් බලාගෙන හිටියේ එක්කෝ කාශ්මීර බවුන්ඩරියට ගහන්න, එහෙම නැත්නම් අෆ්ගනිස්තානයේ කාබුල් නගරයට ගහන්න ඇමරිකන් හමුදාවට. හැබැයි බලනකොට පේනුණා මෙතන හිස් කිසිම ආරක්ෂිත බවක් නැති අමු සොහොනක් තියෙනවා ශ්‍රී ලංකාවේ. හැරුණා මෙහාට ගහන්න. මේකේ වගකීම මේ යහපාලන රජයේ නෙවෙයිද? මේකට වග කියන්න ඕන සම්පූර්ණයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමා JR වෙන්නේ නැන්ද නිසා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ යෝජනාව ඉදිරිපත් කරලා සියලු තියෙන කරුණු සියල්ලට වගකීත්තේ මේ විකාශයයි. බොහොම ස්තුතියි.
ගරු කෝවිතන් කරුණාකරන් මන්ත්‍රීතුමා විනාඩි 9යි.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நாட்டில் தற்போது நிலவும் நிலைமைகள் தொடர்பிலான சபை ஒத்திவைப்பு விவாதத்தில் உரையாற்றுவதன் மூலம் நமது நாட்டின் இப்போதைய நிலைமைகளை நமது நாட்டு மக்களுக்கு எடுத்துரைப்பதற்கு கிடைத்த பெரும் சந்தர்ப்பமாகவே இதை நான் கருதுகிறேன். நமது நாட்டின் வரலாற்றில் ராஜபக்ச குடும்பத்தின் வரலாறு பொன் எழுத்துக்களால் பொறிக்கப்பட வேண்டுமா, இல்லை இழிவாக எடுத்துரைக்கப்பட வேண்டுமா என்ற இரு துருவ வினாக்களுக்கான விடையினை அரசாங்கமே தேர்ந்தெடுக்க வேண்டும். இன்னமும் காலம் முடியவில்லை. திறந்த இடம் உண்டு, ஆனால் நீங்கள் திறந்த மாட்டீர்கள் என்ற நம்பிக்கையும் எனக்குண்டு. 69 லட்சம் மக்களினால், அதுவும் பெரும்பான்மை மக்களின் பெரும்பான்மை வாக்களினால் தெரிவு செய்ததாக பெருமைப்பட்டு அனுராதபுர மகாபோதியில் இருந்து பிரகடனம் செய்து பெருமைப்பட்ட நீங்கள் இன்று உங்களது செயல் திறனற்ற நிலைமையினை அந்த 69 லட்சம் மக்களை உணர்ந்துள்ள நிலையை நாடு காண்கின்றது. அரசாங்கம் என்பது ஜனாதிபதி, அமைச்சரவை, பாராளுமன்ற உறுப்பினர்கள் உள்ளடங்கலாக சட்டவாக்கத்துறை, நிறைவேற்றுத்துறை, நீதித்துறை என்ற தூண்களில் சிறப்பாக கட்டியெழுப்பப்பட வேண்டும். இதற்கான அத்திவாரம் உறுதியாக இருக்க வேண்டும். ஆனால் இன்று அந்த அத்திவாரம் இல்லாத கட்டடம் போல சட்டவாக்க நிறைவேற்று நீதித்துறை காணப்படுகின்றது. கூட்டு பொறுப்புடன் செயற்பட வேண்டிய அமைச்சர்களிடையே கூட்டு பொறுப்பு என்பது இம்மியளவும் இல்லை. பாராளுமன்ற ஜனநாயக சம்பிரதாயம் நிலவும் நாடுகளில் அமைச்சரவை கூட்டு பொறுப்பு பாரம்பரியமாக பேணப்பட்டு வரும் மரபாகும். ஆனால் அமைச்சரவை தீர்மானங்களை அமைச்சர்களே எதிர்கட்சியினரை விட மோசமாக விமர்சிக்கின்ற நிலைமை இன்று நாங்கள் காண்கின்றோம். அமைச்சரவை கூட்டங்களை திறந்த வழியில் நடத்துங்கள். அதனை மக்களுக்கும் தெரிய சமூக ஊடகங்கள் மூலம் ஒளிபரப்புங்கள். அப்போது தெரியும் யார் புரூட்டஸ் என்பது. இல்லையெனில் அன்று SWRD பண்டார் நாயக்கா கூறியது போன்று காலிமுக திடலில் நடத்துங்கள். மக்கள் கண்ணார கண்டு மகிழ்வார்கள். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எமது நாடு மறுசீரமைக்க முடியாத, மீள கட்டியெழுப்ப முடியாத அதள பாதாளத்துக்குள் சென்று கொண்டிருக்கின்றது. உலக அரசியல் வரலாற்றில், பாராளுமன்ற ஜனநாயக வரலாற்றில் என்றும் காணாத அளவுக்கு அமைச்சர்களின் எண்ணிக்கை, இராஜாங்க அமைச்சர்களின் எண்ணிக்கை, செயலாளர்களின் எண்ணிக்கை, இவர்களது இணைப்பு செயலாளர்கள், ஆலோசகர்கள், பிரத்யேக உதவியாளர்கள் என்று அரச நிதி வீண் விரயமாகிக் கொண்டிருக்கின்றது. கட்சிக்காரர்களுக்கும் அமைச்சர்களது உறவினர்களுக்கும் ஓய்வு பெற்ற இராணுவ உயரதிகாரிகளுக்கும் பதவிகளும் ஹவுஸ்களும் வரப்பிரசாதங்களும் தந்து உல்லாசம் அனுபவிக்க தந்து நாட்டு மக்களை சொல்லொன்னா துயரத்திற்குள் தள்ளிவிட்டுள்ளது இந்த அரசு. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, ஆட்சி அமைத்த இரு வருட காலத்திற்குள் அமைச்சரவையில் எத்தனை தடவை மாற்றங்களை செய்துள்ளீர்கள்? உதை பந்தாட்ட பந்து கூட இந்த அளவிற்கு உதைகளை பட்டிருக்காது. பசில் ராஜபக்சவின் பாராளுமன்றத்திற்குள் கொண்டு வருவதற்கும் நிதி அமைச்சராக்குவதற்கும் எத்தனை பாடுபட்டீர்கள்? இதற்காக அமைச்சர் உதயகம்மன் பிள்ளை எவ்வாறு பலிக்கடவாக்கப்பட்டார்? அலாவுதீனின் அற்புத விளக்கோடு அதிசய பொருளாதார மாற்றங்களை ஏற்படுத்துவார் என்று அவரை சுற்றி போதி சத்துவருக்கு ஒப்பான பிம்பத்தை ஏற்படுத்தினீர்கள். நடந்தது என்ன? நாட்டின் பொருளாதார பிரச்சினை நிதி அமைச்சரினால் கட்டுப்படுத்த முடியாத நிலைமைக்கு சென்று விட்டது. எரிபொருள் விலை உயர்வு, எரிவாயு விலை உயர்வு, அத்தியாவசிய பொருட்களின் விலை உயர்வு என்று நாட்டின் விலை உயராத பண்டங்களும் இல்லை, சேவைகளும் இல்லை. மஹிந்த ராஜபக்ச அவர்களினால் நிதி அமைச்சு திறம்பட நிர்வகிக்க முடியாது. கௌரவ பவித்ரா வன்னியராஜ் அவர்களினால் சுகாதார அமைச்சை திறம்பட நிர்வகிக்க முடியாது. கௌரவ கெயலிய ரம்புக்கல் அவர்களினால் வெகுஜன ஊடகத்துறையை நிர்வகிக்க முடியாது என்று அவர்களது அமைச்சு பொறுப்புகளை மாற்றினீர்கள். ஒரு அமைச்சினை ஒழுங்காக நிர்வகிக்க முடியாதவர்கள் என்று கருதியவர்களுக்கு வேறு அமைச்சு பொறுப்புகளை வழங்கியுள்ளீர்கள். உங்களால் நியமிக்கப்பட்ட ஜனாதிபதியின் ஆலோசகர்கள் அமைச்சுக்களின் ஆலோசகர்கள் என நியமிக்கப்பட்ட நிபுணத்துவ ஆலோசகர்களினால் பெற்றுக்கொண்ட ஒரு நிபுணத்துவ ஆலோசனையாவது இந்த உயரிய சபையில் எடுத்துரைக்க முடியுமா? நாட்டின் நிதிக் கொள்கை தோல்வியடைந்துள்ளது. மத்திய வங்கியின் நாணய கொள்கை திறம்பட கையாள முடியாத நிலையில் உள்ளது. நிதி அமைச்சு தோல்வியடைந்துள்ளது. வெளிநாட்டு அமைச்சு தோல்வியடைந்துள்ளது. நீதி அமைச்சு தோல்வியடைந்துள்ளது. சுகாதார அமைச்சு தோல்வியடைந்துள்ளது. கல்வி, கடத்தொழில், கலாச்சாரம், எரிபொருள் அனைத்து அமைச்சுகளும் தோல்வியடைந்துள்ளது. இவை யாவும் ஒரு பானை சோற்றுக்கு ஒரு சோறு பதம் போல அன்றி பல பதங்களை எடுத்து காட்டியுள்ளேன். அணிசேரா கொள்கையும் பஞ்சசீலத்தையும் அரசியல் சித்தாந்தமாக்கி உலகத்துக்கு வெளியுறவு கொள்கையினை எடுத்து எம்பிய எமது நாடு இன்று தனது பிழையான வெளிநாட்டு கொள்கையினால் சர்வதேச நாடுகளின் விரோதங்களை சம்பாதித்துக் கொண்டிருக்கிறது. நாட்டின் வளங்கள் வெளிநாடுகளுக்கு தாரை பார்க்கப்படுகின்றது. இதை எதிர்க்கட்சியினராகிய நாங்கள் கூறவில்லை. அரசாங்க கட்சியின் பின்வரிசை பாராளுமன்ற உறுப்பினர்களும் கூறவில்லை. கூட்டு பொறுப்புடன் இருந்து தீர்மானங்களை எடுக்கும் அமைச்சர்களே இதை கூறுகின்றார்கள். நிதி அமைச்சர் கூறுகின்றார், கருப்பு சந்தையில் டொலர் வாங்கி, கருப்பு சந்தையில் ஆயுதம் வாங்கி கருப்பாகவே யுத்தத்தை முடித்தோம் என்று. இதை எதிர்க்கட்சியினர் கூறவில்லை. நிதி அமைச்சரே ஊடகவியலாளர் மாநாட்டில் பெருமையுடன் கூறுகின்றார், இத்தகைய புத்திசாலித்தனமான நிதி அமைச்சரை எமது நாடு கொண்டிருக்கின்றது. இதன் விளைவையே நாட்டு மக்கள் இன்று அனுபவிக்கின்றார்கள். ஒரே இரவில் சேதனை பசலை திட்டத்தினை கொண்டு வந்தீர்கள். இன்று நாட்டின் விவசாய உற்பத்தி துறை எங்கு செல்கின்றது? ஒட்டு மொத்த விவசாயிகளுமே கடனாளிகளாக மாறியுள்ளார்கள். ஒரு பரீட்சையினை பிரச்சினை இல்லாது நடத்த முடியாத நிலைமையில் பரீட்சை திணைக்களம் உள்ளது. வினாத்தாள் தயாரிப்பதிலிருந்து இரு மொழிகளில் பரிமாற்றம் செய்வது, தகுதியான பரீட்சை மேற்பார்வையாளர்களை நியமனம் செய்வது வரை எந்த அளவு திறமையுடன் பரீட்சை திணைக்களமும் கல்வி திணைக்களமும் கல்வி அமைச்சும் செயல்படுகின்றது என்பதற்கு நடைபெற்றுக் கொண்டிருக்கின்ற கல்வி பொது தராதர உயர்தர பரீட்சையில் நடந்து கொண்டிருக்கும் குளறுபடிகள் தகுந்த உதாரணமாகும். வர்த்தக வாணிபத்துறை அமைச்சர் நாளொரு அரச வர்த்தக மானியை வெளியிட்டு விலைகளை கட்டுப்பாட்டுக்குள் வைத்திருப்பதாக கூறி வாய்ச்சவாடல் மாத்திரம் விட்டார். அவரை பொறுத்தவரை வாய்ச்சவாடல் தான் அவரது மூலதனம். பொருட்களின் விலை உயர்வுக்கு குறிப்பாக தனது அமைச்சோ காரணம் இல்லை, உற்பத்தியாளர்களும் வர்த்தகர்களுமே காரணம் என்று எந்தவித குற்ற உணர்வும் இன்றி அமைச்சர் என்ற பொறுப்பின்றி பத்திரிகையாளர் முன் கூறுகின்றார். ஒரே நாடு ஒரே சட்டம் என்கின்றீர்கள். ஒரே நாட்டில் ஒரே சட்டம் நிலவுகின்றதா? தமிழர்களுக்கு ஒரு சட்டம், சிங்களவர்களுக்கு ஒரு சட்டம், முஸ்லிம்களுக்கு ஒரு சட்டம், கிறிஸ்தவர்களுக்கு ஒரு சட்டம் என நான் கூறவில்லை. நீதிமன்ற அவமதிப்பினை செய்து நீதிமன்றத்தினால் தண்டனை விதிக்கப்பட்ட ஒரே இனத்தைச் சேர்ந்த கலகொட அத்தை ஞானசார தேர தொடர்பாகவும், பாராளுமன்ற உறுப்பினராக இருந்த ரஞ்சன் ராமநாயக்க தொடர்பாகவும் உங்களது சட்ட செயற்பாடுகளை நோக்கும் போது உங்கள் ஒரே நாடு ஒரே சட்டம் என்ற கொள்கையானது உங்களை பார்த்தே பரிகசிப்பதாக உணரவில்லையா? அரசியலமைப்பு மேதகு ஜனாதிபதி அவர்களுக்கு குற்றவாளிகளுக்கு மன்னிப்பளிக்கும் அதிகாரத்தினை வழங்கியுள்ளது. அதனை எவ்வாறு பிரயோகிக்கலாம் எனவும் பொருள்கோடல் செய்யப்பட்டுள்ளது. ஆனால் மரண தண்டனை குற்ற தீர்ப்பளிக்கப்பட்ட முன்னாள் ராணுவ வீரர்களுக்கு நீங்கள் பொது மன்னிப்பளித்த விதம் பற்றி இலங்கை சட்டத்தரணிகள் சங்கம் உட்பட சிவில் சமூகத்தினர் வரை அதை எவ்வாறு விமர்சித்தார்கள் என்பதை நீங்கள் உணர்ந்தீர்களா? இத்தனைக்கும் எமது நீதி அமைச்சர் இளமையானவர், ஆளுமையானவர், திறமையானவர். ஜனாதிபதி சட்டத்தரணியும் கூட இது தவறென தெரிந்தும் எடுத்துரைக்க முடியாத ஹையர் நிலை அவருக்கு. இதுதான் எமது நாட்டின் சட்ட ஆட்சியின் நிலை. இன்று ஜெனிவா திருவிழா ஆரம்ப காலம். இதனால் மனித உரிமைகள் பேணுவது தொடர்பாக, பயங்கரவாத தடை சட்டம் சீர்திருத்தம் தொடர்பாக, அரசியல் கைதிகள் விடுதலை தொடர்பாக, வடக்கு கிழக்கு அபிவிருத்தி தொடர்பாக கரிசனை காட்டுவது போல் ஒரு பிம்பத்தை உருவாக்குகின்றீர்கள். சட்ட பேராசிரியர் ஜி எல் பீரிஸ் அவர்கள் உப்பு சப்பற்ற பயங்கரவாத தடை சட்ட திருத்தம் தொடர்பாக பெரிய வியாக்கியானம் செய்கின்றார். ஆனால் இந்த பயங்கரவாத திருத்த சட்டம் ஓட்டை குடத்தில் நீர் நிரப்புவதற்கு ஒப்பானதாகும். எமது நாட்டின் வரலாறு ராஜபக்ச பரம்பரை என்ற காலத்து சகல துறைகளிலும் இரண்டு யுகமாக இருந்தது என எதிர்காலத்தில் உங்களால் எழுதப்படும் மகாவம்ச வரலாற்றில் குறிப்பிடப்பட வேண்டுமா? எமது நாட்டின் பல்லினத்தன்மை ஏற்றுக்கொள்ளப்பட வேண்டுமா என்பது நாட்டின் அரசியலமைப்பு முறையாக பேணப்பட வேண்டுமா? அரசியலமைப்பின் ஒரு அங்கமான 13வது திருத்த சட்டம் உங்களால் எவ்வாறு கையாளப்படுகின்றது? அரசியலமைப்பை பேணி பாதுகாப்பதாக உறுதிமொழி எடுத்த நீங்கள் 13வது திருத்த சட்டத்தை எவ்வாறு சின்ன சின்ன படுத்தினீர்கள், இன்னும் படுத்திக் கொண்டிருக்கின்றீர்கள் என்பதற்கு அண்மைக்கால அரசியல் சம்பவங்கள் சான்றாக அமைவதற்கு. ஒரு காலத்தில் பேரினவாத நிலப்பாட்டில் இருந்த சம்பிக்க ரணவக்க மக்கள் விடுதலை முன்னணி அனுரகுமார திசாநாயக்க போன்றோரே 13வது திருத்தத்தின் உண்மையான அமுலாக்கத்துக்கும் அதிகார பகிர்வுக்கும் ஆதரவான தங்களது நிலப்பாட்டை மாற்றி வருகின்ற நிலைமை, பிராந்தியங்களில் ஒன்றியம் என்ற அரசியலமைப்பை வரைந்த அவர்கள் இது தொடர்பாக கள்ள மௌனம் சாதித்துக் கொண்டிருக்கின்றார். எனவே இந்த நாடு சுவீட்சமான நாடாக திகழ வேண்டுமானால் நீங்கள் உங்களது நிலைப்பாட்டில் இருந்து மாற வேண்டும் என்று கூறிக்கொள்வதுடன் இன்று நாட்டிலே அனைத்து மக்களும் வீதிக்கு வருகின்றார்கள் தங்களது சம்பள பிரச்சனைகளுக்காக. ஆக குழந்தைகளை கல்வி கற்கும் நேசரி முன்பள்ளி ஆசிரியர் கூட தங்களை நிரந்தரமாக்குமாறு கூறி வருகின்றார்கள். அவர்களை நிரந்தரமாக்கி இந்த குழந்தைகளுக்கு நல்ல கல்வியை கொடுப்பதற்காவது நீங்கள் முன்வர வேண்டும் என்று கேட்டு முடிக்கின்றேன். நன்றி.
ஸ்தூதி. கரு எம்யூஎம் அலிசாப்ரி அமாத்துமா வினாடிய கொலகாய்.
நியோஜ கதாநாயகத்துமணி, அது தின மோசம் சம்பந்தேன் மம் விசேஷேன்ம நீத்தியே ஆதிபத்திய சா அதிகரணே சுவாதீனத்திய பிலிபந்தவ யாம் கருணு இதிரிபத் கரல தீன ஹிந்தா மம ஹித்துவா ஏ பிலிபந்தவ கருணு கீப்பியாக் இதிரிபத் கிரிம சுசுபாவட். கரு நியோஜ கதாநாயகத்துமணி, முலிம்ம அப்பி அஹன்னட கெமதி மெம பாஸ்கு பிரஹாரே சிதூனே கவதத கேனி. பாஸ்கு பிரஹாரே சிதூனே 2019 அப்ரேல் 21 வெனிதா. එතකොට අපේ රජය මෛත්‍ර ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය බාර දීලා ගිහිල්ලා තියෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදා පෙරදිලා. එන අවුරුදු 4 මාසයක් 30. මේ අවුරුදු 4 මාසයක් 30 මේ රටේ සම්පූර්ණ ආණ්ඩු ක්‍රමය ආණ්ඩු කරේ, මේ සියල්ල කරේ. පොලිසිය බාරව හිටියේ, ඩිෆෙන්ස් එක බාරව හිටියේ, ආරක්ෂාව බාරව හිටියේ මේ රජය නෙවෙයි, ඔබතුමන්ලාගේ රජය. එතකොට මේක සිද්ධිය සිද්ධ වුණේ ඔබතුමන්ගාගේ රජයේ කාලය තුලදී. එතකොට අද හෙලිදරව් වෙනවා මේ කාලය තුල විවිධ ඉන්ටෙලිජන්ස් රිපෝට් තිබුණා, වළක්වා ගත යුතු තිබුණු දේවල් තිබුණා, එකිනෙකා බෝලේ පාස් කරනවා. එහෙනම් මේක දැන් එකපාරටම අපේ පැත්තට හරවලා මොකද අපිට වගකීම බාර දෙන්න හදන්නේ? වළක්ව ගන්න බැරි වෙච්ච එක. සම්පූර්ණයෙන්ම මේකට වග කියන්න ඕනේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව කියන එක මුලින්ම කියන්නට ඕනේ. මොකද අවුරුදු 4 මාසයක් පාලනය කිරීමෙන් පස්සේ තමයි මේක සිද්ධ වුනේ. ඊට පස්සේ දැන් දිගින් දිගටම මේ නඩු පිළිබඳව සහ මේ නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කටු ප්‍රකාශ කරමින් සිටිනවා. ගරු නියෝජ කතානායකතුමනි, සියලු දෙනාම දන්නවා ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පියවර රාශියක් තිබෙනවා. රජයකට මිනිසුන්ව පාරේ ගිහිල්ලා තමුන් මේකට වග කියන්න ඕනේ කියලා බලහත්කාරයෙන් ඇතුළට දාලා හිර දඬුවම් දැමීමේ හැකියාවක් නැහැ. ශිලාචාර ආණ්ඩුවක කොන්ස්ටිටියුෂන් එකේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා කොහොමද මේක වෙන්නට ඕන කියන එක. එහෙනම් ලැබෙන පැමිණිලි සහ අනිකුත් සියල්ල විමර්ශනය කිරීම සඳහා තමයි පොලිසියට හැකියාව ඇත්තේ. ඒ විමර්ශනය කරාට පස්සේ ඒ විමර්ශනයේ ලැබෙන තොරතුරු උද්ෘත ප්‍රකාශ සියල්ල නීතිපතිතුමා වෙත ලබා දෙන්නට ඕන. එතකොට ඒ නීතිපතිතුමා වෙත ලබා දුන්නට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීතිපතිතුමා තමයි තීරණය කරන්නේ කාටද නඩු දාන්නේ, කාවද රජයේ සාක්ෂිකරුවෙකු කරගන්නේ, කාවද නිදහස් කරන්නේ නඩු නොදා කියන එක එතුමා තමයි තීරණය කරන්නේ. අපිට කරන්න බෑනේ, අපි වාඩි වෙලා ඒක තීරණය කරන්නේ නැහැ. දෙවෙන්න ඒ මොන වගේ නඩුද උන්ට දාන්නේ, මොනවද චෝදනාද උන් ඉදිරිපත් කරන්නේ, චෝදනා පත්‍රය කවුද හදන්නේ, ඒ සියල්ල කරන්නේ නීතිපතිතුමා. දැන් නීතිපතිතුමා කරන දේවල් සම්බන්ධයෙන් රජයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තනිකරම ස්වාධීන ආයතනයක්, ස්වාධීන පුද්ගලයෙක්. ඒ සඳහා සම්පූර්ණ ක්‍රියාපටිපාටියම නීතියෙන් ලබා දීලා තියෙනවා. ආ, එකක් මතක තියාගන්නට ඕන. දැන් පෙරේදා ඉදහස් ගිය සතියේ ඉදහස් වෙච්ච නඩු පිළිබඳව අපිට කියනවා. කවුද හිටපු නීතිපතිතුමා? මේ අපිපත් කරපු නීතිපතිතුමා නෙවෙයි. ඒ චෝදනා කරේ, ඒ චෝදනා පත්‍රය හැදුවේ, මොන චෝදනාද උන්ට විරුද්ධව දාන්නේ කියන එක ඔක්කොම සීරණය කරේ හිටපු විශ්‍රාම ගිය නීතිපති දප්පුඩ ලිවේර මහත්මයාගේ නිරීක්ෂණය යටතේ. එතුමා ගැනනේ දැන් කියව කියව හිටියේ. එතුමා දාපු නඩුවෙන් තමයි මේ නිදහස් කරලා තියෙන්නේ. ඒවට අපේ සම්බන්ධයක් නැහැ. ඒ නීතිපතිතුමාව පත් කරෙත් ඔබතුමන්ලාගේ ආණ්ඩුවෙන්ම. දැන් ඊට පස්සේ ඒ කණ්ඩායමම ඉන්නවා. ඊට පස්සේ අලුත් නීතිපතිවරයෙක්ව පත් කිරීම සඳහා අපිට ගිය අවුරුද්ද සිද්ධ වුණා. ඊළඟට ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨතම නීතිඥතුමාව, ඒ කියන්නේ සොලිසිටර් ජෙනරල්වරයාව පත් කරලා තියෙනවා. ඒකෝ සම්පූර්ණයෙන්ම අපි ක්‍රියා කරලා තියෙන්නේ නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූල. ඒ අනුව තමයි ඒ කටයුතු කරලා ඒක විසඳලා තියෙන්නේ. අපි එකක් මතක තියාගන්න ඕන. මුලින් කියපු ආකාරයට එක එක පුද්ගලයෝ කවුරු වුණත් කමන්නේ නැහැ. තරාතිර මොනවරුවත් කියෝනේ, අරය ඇතුළට ගන්න කිව්වොම අපිට ගන්න බෑ. එයා එළියට දාන්න කිව්වොත් අපිට කරන්නත් බෑ. ඒකර නීතියෙන් වැඩපිළිවෙලක් තියෙන, ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් විමර්ශන කරලා තියෙනවා. උද්ෘත නීතිපතිතුමාට දෙනවා. නීතිපතිතුමාට තීරණය කරන්න බෑ කවුරු ඇතුළට යන්න ඕනේ, කවුරු එළියට එන්න ඕනේ කියන එක. ඒක තීරණය කරන්නට ඕන මේ රටේ අධිකරණය. ස්වාධීන අධිකරණ පද්ධතියක් අපිට තිබෙන විශාලතම බලයක් එක්ක අපි ඒක ආරක්ෂා කරගන්නට ඕන. උඩ බලාගෙන කෑ ගහ කෙල ගහන්න එපා කියලා අපි දිගින් දිගටම කියනවා. දැන් ඊයේ කියෙව්වා ඔබතුමා, මේ ගරු කතානායකතුමා, අපේ පනතක සමහර දේවල් 3-2 සහ රෙෆරෙන්ඩම් එකක් අවශ්‍යයි කියලා තීරණය කරා. ඉතින් අපිට පාලනය කරන්න පුළුවන් නම් එහෙම කරන්න පුළුවන්. ඕගොල්ලන්ට සුදුසු තීන්දු දෙනකොට අධිකරණය අතිස්වාධීන. හැබැයි බොරුවට නඩුවක් දාලා ඒ නඩුවේ සාක්ෂි මත පදනම් වෙලා නිදහස් කරනකොට අධිකරණය
ඕඩර් ප්ලීස්. ඔබතුමාගේ ඉතුරු විනාඩි කිහිපය දිවා භෝජනයෙන් පසු, දිවා භෝජනය සඳහා පස්සෝ 1:30 දක්වා සභාවේ කටයුතු අත්හිටවනු ලැබේ.